ඊළඟට ගරු නලින් බණ්ඩාර ජයමහමෙත්ත ඔබතුමාට මිනිත්තු 11ක කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම අපේ සිසිර ජයකුඩි ඇමතිතුමා විසින් ආයුර්වේද සංග්‍රහය ඉදිරිපත් කරමින් අපේ රටේ ඖෂධ පිටරට යාමේදී තිබුණු බාධාවන් 1961 ආයුර්වේද පණිවිඩයේ තිබුණු බාධාවන් ඉවත් කිරීමට කටයුතු කිරීම ගැන අපි සතුටු වෙනවා. මොකද අපේ රටේ දේශීය ආයුර්වේද බෙහෙත් වෙන්න පුළුවන්, අමුද්‍රව්‍ය වෙන්න පුළුවන්, ආයුර්වේද ඖෂධයක් විදිහට නෙමෙයි අපේ සිසිර ජයකුඩි මැතිතුමා සඳහන් කරපු විදිහට යන්නේ. ෆුඩ් සප්ලිමන්ට් එකක් විදිහට තමයි පිටරටට යන්නේ. ඉතින් අඩුපාඩුව සකස් කරලා මේ ආයුර්වේද පනත සංශෝධනය කිරීම ගැන අපි තාම සතුටටපත් වෙනවා, වගේම ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ මේ පනතට පනත ගේම කටයුතු ගැන අපිට ඒ ගෞරවය අපේ අමතුමාට දෙන්න පුළුවන්. විශේෂයෙන් අද අපිට කතා කරන්න වෙලා තියෙනවා මේ ආයුර්වේද පනතෙන් එහා ගිය කරුණු කාරණා ගණනාවක් ගැන. දැන් අපේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමත් උදේ මේ ගැන කතා කරා. මේ පාස්කු ප්‍රහාරය, දැන් මේ පාස්කු ප්‍රහාරය වෙලා වසර ගණනාවක් ගත වෙලත් අපි මේක තාම කාල් ගගා ඉන්නව, ඇඳි ගගා ඉන්නව මිසක් මේ කටයුතු අවසන් කරන්නේ නැහැ. දැන් ඊයේ පෙරේදා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ සම්බන්ධව ආන්දෝලනාත්මක කතාවක් කරා. මේ කතාව කරපුවාම ගොඩක් අය මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට තල්නකොට මම නම් ගෝ මේක ඇතුලේ වෙනත් හැඟවුණු අරමුණක් තියෙන්න පුළුවන්, මේ කතාව ඇතුලේ අපි නොදකින මානයක් තියෙන්න පුළුවන් කියලා. දැන් එතුමා කියනවා මේකට ඉන්දියාව උදව් කරා කියලා. මේකේ ඉන්දියාවේ ඉන්නවා කියලා. අපේ අසල්වැසි රටේ ඉන්නවා කියලා. ඉතින් මේක බරපතල කාරණයක්. මේක රටක් විදිහටත් අපිට බරපතල කාරණයක්. ඒ වගේම මේ පාස්කු ප්‍රහාරය ගැන දිගින් දිගටම සාධාරණ ඉෂ්ට නොවීම හරහා තිබුණු ප්‍රශ්නය තවදුරටත් අපිට ඉස්සරහට යනවා මේ කාරණෙත් එක්ක. එතකොට එතුමා කියන කාරණේ ඉන්දියාව උදව් කරයි කියන කාරණේ පැත්තකට දාලා කතා කරනකොට, එහෙනම් ඉන්දියාවට මේකට උදව් කරන්න උදව් කරේ කවුද මේ වැඩේ කරන්න? එහෙනම් මේ අපි කියන මහමොලකරුවා කවුද? අන්න ඒක තමයි අපි දිගින් දිගටම අහන ප්‍රශ්නේ. කවුද මේකට උදව් කරේ මේ ප්‍රහාරය දෙන්න? ඉතින් ඒ ප්‍රහාරය දෙන්න උදව් කරපු අය, එහෙම නැත්නම් මේ ප්‍රහාරයේ මහමොලකරුවන් හොයන්න බලයට පත්තුණු ආණ්ඩුව, මම කියන්නේ මේ ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව ගැන නෙමෙයි කියන්නේ. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයා බලයට පත්තුණු ආණ්ඩුව ජනාධිපතිවරයා. එතුමා ජනාධිපතිවරයා වෙන්න කලින් එතුමා කිව්වා ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසියට මේ කටයුත්ත බාර දෙනවයි කියලා. හැබැයි බාර දුන්නේ නැහැ. එතුමා විතරක් නෙමෙයි, එතුමත් එක්ක ආණ්ඩුවට සම්බන්ධ වුණු අපේ පැත්තේ හිටපු හරින් ප්‍රාන්දු මන්ත්‍රීතුමත් කිව්වා ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසියට මේක බාර දෙනවයි කියලා. හැබැයි බාර දුන්නේ නැහැ. එහෙනම් ඇයි මේ පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් සෙවීමේ කටයුත්ත තවදුරටත් ප්‍රමාද කරමින් කටයුතු කරන්නේ? මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයාට ජනාධිපතිවරයා විදියට මේ පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් විදියට අත්අඩංගුවට ගන්න සිද්ධ වෙන්නේ තමන්ව ආරක්ෂා කරන, තමන්ව බලයට පත් කරපු පිරිසෙන්ම කොටසක් තමයි. ඒ නිසා තමයි ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසියට බාර දෙනවයි කියපු එවකට හිටපු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරයා වුණාට පස්සේ ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසියට තියා කාටවත් බාර දෙන්න කටයුතු නොකර මේක ඔහේ දියාරු වෙන්න ඉඩ ඇරලා තියෙන්නේ. මේක මහමොලකරුව වෙන කවුරුත් නෙමෙයි, තමන්ව ආරක්ෂා කරන, මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ඒ පිලේ කට්ටිය කෙනෙක් එතුමා බොහොම හොඳට දන්නවා. ඒ නිසා ජනාධිපති පුටුවට ආවට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයාත් අර සුපුරුදු පරිදි මේක කාලයේ වැලි තලාවට වැහිලා යන්න ඉඩ ඇරලා තියෙනවා කියන කාරණේ තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ වගේම තමයි හරින් ප්‍රන්දු මහත්මයා මේ පැත්තේ ඉද්දී කිඹුල් කඳුළු හෙළුවා, කළු පටි දාගෙන ආවා, කළු සාටක දාගෙන ආවා. ඒ මොන සාටක දාගෙන ආවත් අද පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් සාටකකරුවන් නිසා ඒ සාටකයට යට වෙලා හරින් ප්‍රන්දු මහත්තයලත් අද මුණුවත මොණිවත රකිමින් ඉන්නවා. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, වසර ගණනාවක් ගිහිල්ලත් මේ පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් අඳුරගන්න නොලැබීම, මේකට කටයුතු නොකිරීම හරහා අපේ රටේ ජනතාවට තියෙන විශාල වෛරයක්, ක්‍රෝධයක්. මොකද ඒ වගේ සාහසික ප්‍රහාරයක් තමන්ගේ බලය වෙනුවෙන් බලය ලබා ගැනීම වෙනුවෙන් පාවිච්චි කරපු කණ්ඩායමක් තමයි තවදුරටත් මේවා යටපත් කරමින් ඉන්නේ සහ ඔවුන් සහය දෙන ජනාධිපතිවරයෙක් තමයි තවදුරටත් මේක යටපත් කරමින් ඉන්නේ කියන එක බොහොම පැහැදිලි. ඒ නිසා අද මේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා මේ අයට දනුවම් දෙන්න. මොකද නීතියෙන් දනුවම් දෙන්නේ නැහැ. එතකොට මේ පාස්කු ප්‍රහාරය දියත් කරපු කට්ටිය මේ පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ව යටපත් කරන් ඉන්න කට්ටියට දනුවම් දෙන්න පුළුවන් අවස්ථාවක් ජනතාවට එනවා. ඒ එන අවස්ථාව තමයි එළඹෙන මැතිවරණ. ඒ එළඹෙන මැතිවරණයේදී ඒ අයට දනුවම් දෙනවා වගේම නැවත මෙවන් සිදුවීම් නොවන්න, ඒ වගේම නැවත මේ රට බංකොලොත් භාවයට ඇදලා නොදාන්න පුළුවන් පිරිසක් අතර මේ බල හුවමාරුව වෙන්න ඕන කියන එක තමයි අපේ විශ්වාසය. නිසා අපි විශ්වාස කරනවා සමගි ජන බලවේගයේ විදියට අපි අද ප්‍රධාන විපක්ෂයේ විදියට, ඒ වගේම ඊළඟට ආණ්ඩුව කරන විකල්ප ආණ්ඩුව විදියට මේ හැම කාරණයක් දිහාම බොහොම සංවේදීව අපි දකිනවා. විශේෂයෙන් අපේ නායකයා, පක්ෂ නායක, විපක්ෂ නායකවරයා, අනාගත නායකවරයා මේ කරුණු දිහා තාම සංවේදී නායකයෙක් විදියට බලන නිසා තමයි එතුමා නිතර මේ කරුණු ඉස්මතු කරමින් මේ සාධාරණයේ ඉෂ්ට කරන්න, මේ යටපත් කරපු සත්‍ය හෙළිදරව් කරන්න කටයුතු කරමින් ඉන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා ඉතාම කෙටි කාලයකින් ජනතාවගේ ජන බලයෙන් පත්වන ආණ්ඩුවක් තුළින් අපිට මේ සැබෑ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් කියන කාරණේ. ඒ නිසා අපි එක පැත්තකින් මෛත්‍රීපාල සිරිසෙන මැතිතුමාගේ ප්‍රකාශය සමහරලට එතුමාව යම් කිසි පිරිසක් මෙහෙවනෝ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එතුමාගේ අර සුපුරුදු වාක් ශෛලිය, එහෙම නැත්නම් එතුමාගේ තියෙන අසමත් භාවය යටපත් කරන්න කරපු ප්‍රකාශයක් වෙන්න පුළුවන්. කොහොමනම් මේක බරපතල ප්‍රකාශයක් විදියට දකිනවා. ඒ බරපතල ප්‍රකාශය තුළින් CID එක පරීක්ෂණ පවත්වලා මේ ප්‍රකාශනයේ සැබෑව මේ මහමලකරුවන් කවුද කියන එක රටේ ජනතාවට දැනගන්න වහාම ක්‍රියාත්මක විය යුතුයි. අපිට පේන්නේ නැහැ තවදුරටත් ඒක ක්‍රියාත්මක වෙලා. දැන් මේ ප්‍රකාශය කරලා එතුමා CID එක විසින් ප්‍රශ්න කිරීමකට ලක් කරලා තිනෝ. එතනින් එහාට දෙයක් වෙන්නේ නැහැ. හැබැයි රටේ ජනතාව එතනින් එහාට දෙයක් බලාපොරොත්තු වෙනවා. මොකද එතුමා දැන් කියන විදිහට එතුමා මේ කියන කරුණුත් එක්ක මේ මහබලකරුවන් කවුද කියන එක දැන්වත් අපිට අඳුරගන්න බැයි නම් ඉතින් මේක කරන්න වෙන්නේ අපේ ආණ්ඩුවක් තුලින්ම තමයි. ඒ නිසා මම ඉතාම අවධානයෙන් මේ ආණ්ඩුවට කියනවා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ ප්‍රකාශයේ පදනම් කරගෙන වහාම නීතිය ක්‍රියාත්මක කරන්න, වහාම ප්‍රශ්න කිරීම නැවත ආරම්භ කරන්න, වහාම ඒ කටයුතු වේගවත් කරන්න කියන කාරණේ. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි අද දන්නවා අපේ රටේ ජනතාව මේ ආණ්ඩුව එනම් කියනවා මහා සුඛිත මුදිත තත්වයකට පත් වෙලයි කියන කාරණේ. හැබැයි ඒක පටපල් බොරුවක්. අපි දන්නවා අද මිනිස්සු දෙවේල
ගර්මන්තෝම නිතු තුනක් කාලයක්
දෙවේල කන්නේ නැහැ. දැන් එක වේලට බහැලා තියෙන්නේ. ඒ වගේම අඳින්නේ නැහැ. බාගෙට අඳින්නේ. ජීවත් වෙන්නේ නැහැ. බාගෙට නොමැරි ජීවත් වෙන්නේ. අධ්‍යාපන ශාස්ත්‍රය ගැන කතා කරනකොට අද දරුවෙකුට ඉගෙන ගන්න පුළුවන් වාතාවරණයක් නැහැ. මොකද මේ තියෙන වියදම් එක්ක, මේ තියෙන ටියුෂන් පත්ති ගාස්තුත් එක්ක දරුවෙකුට ඉගෙන ගන්න පුළුවන් වාතාවරණයක් ගෘහය තුල නැහැ. මොකද ඉස්ලාම දරුවෙක් වුණාම ඉගෙන ගන්න ඒ ගෘහය තුල ඒ දරුවට හොඳ මානසික තත්ත්වයක් තියෙන්න ඕන. හොඳ වටවිටාවක් පරිසරයක් තියෙන්න ඕන. තමන්ගේ දෙමව්පියෝ දුක් විඳින්දි තමන්ගේ දෙමව්පියෝ තමන්ට එහෙම නැත්නම් දරුවට පවුලට කන්න බොන්න දෙන්න නැතුව වේදනාවෙන් ඉද්දි දරුවෙකුට ඉගෙන ගන්න හිතෙන්නේ නැහැ. අපි දන්නවා ගොඩක් ගම්වලද දරුවෝ පාසලින් ඈත් වෙලා ඒගොල්ලෝ එක්කෝ රැකියාවක් එහෙම නැත්නම් තමන්ගේ දෙමව්පියන්ට මොකක් හරි ශක්තියක් වෙන්න පුළුවන් එකක්. එහෙම නැත්නම් පාරයයිනේ මුරුංග කඩයක් හරි දාගෙන, එහෙම නැත්නම් තැඹිලි කරත්තයක් හරි තියාගෙන, එහෙම නැත්නම් වෙනත් මොකක් හරි ස්වයං රැකියාවක් කරගෙන තමන්ගේ අධ්‍යාපනයට යොමු කරන කාලය තමන්ගේ පවුලේ ආර්ථිකයට ශක්තියක් දෙන්න කටයුතු කරන තැනට පත් වෙලා තියෙනවා. මේ මහා ලොකු වයසවල නෙමෙයි අවුරුදු 9 10 11 12 දරුවෝ පවා අද තමන්ගේ පවුලේ ආර්ථිකයට ශක්තියක් දෙන්න තමන්ගේ අධ්‍යාපනයෙන් ඈත් වෙලා එහෙම නැත්නම් පාසලෙන් ඈත් වෙලා කටයුතු කරන තත්වයකට උදා වෙලා තියෙනවා. ඒ නිසා ආණ්ඩුවේ අය බයිලා ගහනවා දැන් සේරම හරි පෝලිං නැහැ කියලා. හැබැයි පෝලිම විතරයි නැත්තේ, තෙල් පෝලිම නැහැ. හැබැයි තෙල් පෝලිමේ හිටියේ මේ රටේ වාහන භාවිතා කරන 10% 20% වෙන්න පුළුවන්. හැබැයි මේ රටේ අතිබහුතරයක් දුගී භාවයට පත් වෙච්ච සහ දුගී භාවය තුල හිටපු මිනිස්සු අද පෝලිං වල වගේ තමයි ඉන්නේ. පෝලිං වල වගේ තමයි ඉන්නේ. මොකද තමන්ගේ ආහාර වේල සකස් කරගන්න බැරුව, තමන්ගේ පවුල රැක ගන්න බැරුව, තමන්ගේ දෙමව්පියන්ට බේත් ටික අරන් දෙන්න බැරුව විශාල ආර්ථික අර්බුදයක එයා ඉන්නේ. ඉතින් මේකට විසඳුමක් ගේන්න පුළුවන් පිරිසක් අපි තෝරගන්න ඕන රටක් විදියට. දැන් මම අවස්ථා ගණනාවකදී විවාදයකට ආරාධනා කරා. ඊ ආචාර්ය හර්ෂ සිල්ලමැතිතුමත් විවාදයකට ආරාධනා කරා. මොකද මේ දියුණු රටවල් මැතිවරණයක් කිට්ටු වෙනකොට වාද විවාද කරනවා. වාද විවාද කරලා රටේ ජනතාවට පෙන්නනවා කවුද හරි පිළ කියන කාරණේ. වාද විවාද කරලා රටේ ජනතාවට අවස්ථාවක් දෙනවා හරි ටීම් එක තෝරගන්න.
ඒ
නිසා අවසන් කරනවා අපේ ආචාර්ය හර්ෂ සිල්වා, කබීර් රසීම් මැතිතුමා, ඉරාන් නිකුලත් මැතිතුමා ප්‍රමුඛ ආර්ථික කමිටුව ඊයේ එතුමත් ඒ විවාදය බාරගත්තා. ඒ ආරාධනා කරා ජාතික ජන බලවේගය තැන් තැන්වල වේදිකාවල කෑ ගැව්වට මේ විවාදෙට එන්නේ නැහැ. ඒකට අපි ආණ්ඩුවට ආරාධනා කරා, ආණ්ඩුවෙන් ප්‍රතිචාර දැක්වුවා. ඉතින් මේ විදිහට විවාද කරලා තමයි රටේ ආර්ථිකය කොහොමද ඉස්සරියට ගෙනියන්නේ කියන එක පිළිබඳව රටේ ජනතාවට පෙන්නුම් කරන්නේ.
ඒ
නිසා මම අවසන් කරන්න කලින් මේ 8 වෙනි අවස්ථාවෙත් නැවත කියනවා, Facebook එකේ කොට 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 ඉන්නේ නැතුව තමන්ගේ නායකින්ට ආරාධනා කරන්න මේ Facebook එකේ කොට ණය වහාම මේ සමග ජන බලවේගයේ ආර්ථික කණ්ඩායමත් එක්ක තුරින් හඳුන් නැත්තේමත් මහත්මයා ප්‍රමුඛ ඒ ආර්ථික කමිටුවට වාද විවාද කරන්න එන්න කියලා. ඒක හදන්න ඒකට නායකත්වය දෙන්න මාධ්‍ය ආයතන ගන්නවාක ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ නිසා තැන් තැන් වල වැල් බයිලා ගහන්න නැතුව, කය නායකල වෙන්නේ නැතුව මේ රටේ මිනිස්සුන්ට අවස්ථාවක් දෙන්න මේ දෙගොල්ලෝ මේ තුන්ගොල්ලන්ගේ ආර්ථික වැඩපිළිවෙල එක්ක විවාද කරන්න. ඒ නිසා අදත් මම නැවත ආරාධනා කරනවා ජාතික ජන බලවේගයේ කවුරුවත් නම් පාර්ලිමේන්තුවේ මේ අවස්ථාවේ නැහැ. පුළුවන් නම් මේ සිංහල අවුරුද්ද අවුරුද්දර කලින් ජාතික ජන බලවේගයේ සමගි ජන බලවේගයේ ආර්ථික කණ්ඩායම එක්ක මූණට මූණ සාකච්ඡාවකට විවාදයකට නැවත වතාවක් 8 වෙනි අවස්ථාවෙත් ආරාධනා කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු අනුප පැස්කෝල් මැතිතුම, ඔබතුමාට මිනිත්තු 12ක කාලයක් තියෙනවා.
අරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි දන්නවා අද දින 2023 අංක 19 දරන ආයුර්වේද සංශෝධන පනතින් ක්‍රියාත්මක වන ආයුර්වේද සංග්‍රහය ඉදිරිපත් වෙනවා. එයිදී නිෂ්පාදනාගාර, ඒ වගේම නිෂ්පාදන ඖෂධ වෙළඳසැල්, වෛද්‍ය උපකරණ, රූපලාවන්‍ය නිෂ්පාදන, ලබඩා කිරීම සහ ප්‍රවාහනය, අපනයනය, දේශීය කර්මාන්ත, ඒ සියලුම දේවල් වලට නියාමනය කියන එක ඇතුළත් වෙනවා. මේ වැඩසටහන සඳහා දීර්ඝ කාලයක් අපේ සිසිර ජයකොඩි රාජ්‍ය ඇමතිතුමා නිරතුරුවම වෙස නොබලා ක්‍රියාත්මක වෙනවා, ක්‍රියාත්මකවම කටයුතු කරනවා. මේ නියාමනය කියන එක ඉතාමත් අත්‍යවශ්‍යයි ඕනම නිෂ්පාදන ක්‍රියාවලියක් ශක්තිමත් කරන්න. ආයුර්වේද ඖෂධ විද්‍යාවෙන් ආයුර්වේද ක්‍රමය ශක්තිමත් කරන අනිවාර්යයෙන්ම දේශීය වෛද්‍ය ක්‍රම ශක්තිමත් කරන හොඳ නියාමනයක් අවශ්‍යයි. හොඳ නියාමනයක් නැති වුණාම තමයි ආයුර්වේද නිෂ්පාදන වලට අර කිව්ව වගේ රමේෂ් පත්තුරණ ඇමතුමා කිව්ව වගේම උසුළු විසුළුට ලක් වෙන්න සිද්ධ වෙන සමහර වෙලාවට. ඉතාමත් දීර්ඝ කාලයක ශක්තියක් තියෙන විවිධ ප්‍රතිකාර ඔස්සේ විශ්මිත වැඩ කටයුතු කරපු ආයුර්වේද දේශීය වෛද්‍ය ක්‍රමය හෙළ වෙදකම ශක්තිමත්ව නියාමනය කළා, මතු පරපුරටත් ලෝකයටත් ලබා දීලා ධන උල්පතබ්බාට පත් කරන්නත්, ඒ වගේම අපේ නිරෝගීකම සඳහා භාවිතා කරන්න එකත් ඉතාමත් අත්‍යවශ්‍ය. ඒ විනිමය කරන කටයුතු පිළිබඳව රාජ්‍ය ඇමති අපේ හිතවත් සිසිර ජයකොඩි මැතිතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි රමේෂ් පතින මැතිතුමා කිව්වා බෝ නොවන රෝග මහා පරිමාණයෙන් ව්‍යාප්ත වෙනවා, ඒ නිසා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කරන කටයුතු කරනවා කියලා. ඒ වගේම ඒ ගැන මම මතක් කරන්න කැමතියි, බෝ නුවණ රෝග ව්‍යාප්ත වීම සඳහා ප්‍රධානතම හේතුව තමයි ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණයේ ශක්තිමත්කම නැතිකම. අපේ ආහාර රටාව සම්පූර්ණයෙන්ම පාන් පිටි මත පදනම් වෙලා තියෙන විශාල ප්‍රමාණයක්, ඒ වගේම විෂ ද්‍රව්‍ය ඇතුළත් වෙන විශාල ප්‍රමාණයක්, ඒ වගේම අපේ වූ ආහාර කලාව ආයුර්වේදය තුලින් අපිට හදා ගන්න පුළුවන්. අපිටම චීනයට ගියත් අපිට දකින්න තියෙන, ජපානයට ගියත් අපිට දකින්න තියෙන ඒගොල්ලන්ට ආවේනික ආහාර රටාව අපේ රටේ සකස් කරගත යුතුයි. විෂ ද්‍රව්‍ය වලින් තොර, පාම් පිටි වලින් තොර හොඳ ආහාර රටාවක් අපිට තියෙනවා. ඒක නැවතත් මතු කර ගැනීම සඳහා අවශ්‍ය කරන අනපනත් ඉදිරිපත් කරන්න කියලා මම අපේ සිසිර ජයකට මැතුමාට නැවතත් ආරාධනා කරනවා. ඒ වගේම තමයි අපි දන්නවා ආයුර්වේදය කියලා කියන්නේ සියලුම දේවල් වලට මානසික සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා, භෞතික වශයෙන් ශරීරය ආරක්ෂා කර ගැනීම සඳහා, ඒ වගේම හොඳ ආහාර රටාවක්. බටහිර වෛද්‍ය ක්‍රමය තුළ පෝෂණය ඉතරයි ඉලක්ක කරන්නේ. අපේ දේශීය ආයුර්වේදය තුළ තියෙනවා හොඳ ආහාර රටාවක් පිළිබඳ පුළුල් දැක්මක්. ආහාරය ඇත්ත වශයෙන්ම ඖෂධයක්. කුස්සිය කියන්නේ ඖෂධාගාරයක්. ඒ කුස්සිය නිර්මාණය කරන ඖෂධ වලින් ආහාරයක් බවට පත්වෙලි වෙලා ඒ ආහාරය තුළ නිරෝගී දීපවත්මක් අපිට අවශ්‍ය කරනවා. ඒක ඉතාමත් වැදගත් දෙයක් ආයුර්වේදයේ. ආයුර්වේදයේදී ආහාරය කියන අංකයකට තියෙනවා, ජීවන පැවැත්ම අංකයකට තියෙනවා, මානසික වශයෙන් සැහැල්ලු දීපවත්ම කියන එක, ඒ තුනම ඒ එක හා සමානව අංකයකට තියෙන ක්‍රියාවලියන් තුනක්. එතකොට අපේ ආහාර රටාව හරියට සකස් කරගෙන නැත්නම් අපි ඩොලර් මිලියන ගාණක් විදේශ රටවල නිරන්තරයෙන් මැදිලා යනවා. අපි ගත්තොත් එහමයි පාර්ලිමේන්තුව ගත්තත්, ජනාධිපති ලේකම් කාර්යාලය ගත්තත්, ඒ වගේම දේශපාලන පක්ෂවල වැඩසටහන් වලට ගියහම දැක්ක දෙයක් තමයි, දකින්න දෙයක් තමයි, පාම් පිටිවලට තමයි ප්‍රමුඛතාවය දෙන්නේ. අපේ වූ ආහාර රටාවකට තියෙනවා, ප්‍රබල වශයෙන්ම තියෙනවා. නමුත් පාම් පිටිවලින් නිර්මිත මේ ආහාර රටාව ලංකා පුරාම පැතිරලා සීනි, පාම් පිටි, තෙල් මේක වෙනස් කරලිවල අමාත්‍යාංශවලත්, අපේ අමාත්‍යාංශ පවා මේක වෙනස් කරලිවල අපේම ආහාර රටාවක්. ආචාර්ය පබ්ලිස් වගේ වියතුන් එක් කරගෙන අපේම ආහාර රටාවක් සකස් කර ගැනීම වගකීම, අපේම ජීවන රටාවක් සකස් කර ගැනීම වගකීම චීනය, ජපානය වගේ, කොරියා වගේ සකස් කර ගැනීම අවශ්‍යතාවය තියෙන. ඒකට මම විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා සිසිර ජයකුටි මැතිතුමාගේ. ඒක අනපනත් මගින් හෝ මතවාදයක් මගින් හෝ ජනතාව තුළ පාර්ලිමේන්තුව තුළ අපේ රාජ්‍ය දෙපාර්තමේන්තු මගින් හෝ ආරම්භ කළේ රටට මේ ගෙනියන්න ඕනේ. ඒ වගේම තමයි මේ අවස්ථාවේදී විශේෂයෙන්ම කිය යුතු දෙයක් තියෙනවා. මේ වනකොට ගලගොඩත්තේ ඥානසාර හාමුදුරුවෝ ඉන්නේ හිරගත වෙලා. උන්වහන්සේව ආරක්ෂා කිරීම සඳහා නෙමෙයි මම මේ අවස්ථාවක් කරගන්නේ. කවුරුවත් නොදකින මේ අවස්ථාවේ නිහඬව තියෙන සමාජය තුළ මේ පිළිබඳව යම්කිසි අවදි කිරීමක් කරන්න අවශ්‍යයි. මේ ගඩගොලත්තේ ඥානසාර හාමුදුරුවන්ට විරුද්ධව නඩුව දාලා තියෙන්නේ අපි දන්නවා මුජබ රහුමාන් මන්ත්‍රීතුමක්, ඒ වගේම අසාත් සාලිම් හිටපු ආණ්ඩුකාරතුමක්. ඒ සිද්ධිය 2016 සිද්ධ වෙනකොට ඒ සිද්ධියට අදාළ හේතුව තමයි කූරගල. කූරගල කියන්නේ මේ රටේ අවුරුදු 2000ක වසරකට අධික කාලයක් අපේ උරුමයක් කියලා දුන අපේ බෞද්ධ සිද්ධස්ථානයක්. මුස්ලිම් ජනතාව නෙමෙයි, මුස්ලිම් අන්තවාදීන් මේක බලහත්කාරයෙන් අල්ලගෙන ඒ වගේ මේ පුරාවිද්‍යාත්මක දේවල් විනාශ කරලා, ඒ වගේ පුරාවිද්‍යාත්මක දේවල් වලට ඇසිඩ් වක් කරලා විනාශ කරලිවෙලා, ගොඩනැගිලි හදලිවෙලා අපේ හදවත ආක්‍රමණය කරපු මොහොතක්. ඒතර ඒ සිද්ධිය නිසා මං අහනවා බෞද්ධ ජනතාවගේ හදවතට වේදනාවක් දැනෙන්නේ නැද්ද? අපේ බුදුදහම අනුව ක්‍රියාවන් තුනක් තියෙනවා ප්‍රතිඵලයෙන්. එක තමයි සිත, දෙවෙනි එක තමයි වචනය, තුන තමයි ක්‍රියාව. මිනිමරුම් සිටවිල්ලක් තියෙනවා නම් පළවෙනි එක සිතෙන් පහළ වෙන දෙත් වැරදි, දෙවෙනිය වචනයෙන් ප්‍රකාශ කරන දෙ වැරදි, තුන්වෙනිව මිනිමරුම සිද්ධ කරන එක තමයි බරපතලම වැරද්ද. එතකොට ගලගොඩත්තේ ඥානසාර හාමුදුරුව මේ ප්‍රකාශ කරේ කුරගල සම්බන්ධ සිද්ධියේදී ආක්‍රමණය කළ, විනාශ කළ අපේ අර ක්‍රියාවෙන් විනාශ කරේ මුස්ලිම් අන්තවාදී, මුස්ලිම් ජනතාව නෙමෙයි මම නැවතත් කියනවා, මුස්ලිම් අන්තවාදීන් කුරගල පුදබිම විනාශ කළා, ගොඩනැගිලි හදලා ඒ පෞරාණික දේවල් භෞතික වශයෙන්ම විනාශ කළා දාන රසායනික ප්‍රතික්‍රියාම කරනකොට රට තුල විරෝධයක් ඇති වුණා. ඒ පිළිගත් අවසානයේදී රජය පිළි අරගෙන ඒක අපි දන්නවා නෙල්ලිගල හාමුදුරුවන්ට ඒ විහාරස්ථානේ බාර දුන්නාට පස්සේ අපිට රාජකීය පඬිත ඥානසිර හාමුදුරුවන්ට නායක හාමුදුරුවන්ට බාර දුන්නාට පස්සේ නෙල්ලිගල විහාරස්ථානේ වසර 2000ක් පැරණි විහාරස්ථානේ ඉතාමත් හොඳට සකස් කරලිවෙලා දැන් ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වෙනවා. ඒක මුස්ලිම් අන්තවාදී ක්‍රියාවක්. අපි අන්තවාදයට, බෞද්ධ අන්තවාදයටත්, මුස්ලිම් අන්තවාදයටත්, දෙමළ අන්තවාදයටත් තුනම අපි විරුද්ධයි. ඥානසාර හාමුදුරුව කරපු ප්‍රකාශන, මුස්ලිම් ජනතාව එල්ල කළ කරපු ප්‍රකාශන අපි කොහෙත්ම කැමති නැහැ. ඒ මුස්ලිම් ජනතාව, මුස්ලිම් අන්තවාදීන්ගේ ප්‍රකාශන, මුස්ලිම් ජනතාවගේ ක්‍රියාවක් විදිහට උලුප්පා දැක්වීම තුළින් අහිංසක මුස්ලිම් ජනතාවත් අපහසුතාවයකට පත් වෙනවා. ඉතින් අපි දන්නවා මේ මොහොත වෙනකොට දැන් අන්තවාදී අවසන් වෙමින් පවතින්නේ. දෙමළ අන්තවාදය අවසානයි. මුස්ලිම් අන්තවාදය එදා අපේ ගලගොඩත්තේ ඥානසාර හාමුදුරුව පෙන්වලා දුන්නා මුස්ලිම් අන්තවාදී ක්‍රියාත්මක වෙනවා කියලා. ඒ වෙලාවේ මේ නඩුව දාපු, අපි දන්නවා මේ නඩුව දාපු මුජබර් රහ්මාන් මන්ත්‍රීතුමා තමයි කිව්වේ පාර්ලිමේන්තුවේදී කොරහෙත් කිඹුල්ලු දකින්නයි කියලා. කොරහෙත් කිඹුල්ලු දකින්නයි කියලා එතුමන් කියපු ප්‍රකාශයෙන් අවසානයේ දැවැන්ත විනාශයකින් කතෝලික පල්ලිතුරකට බෝම්බ ප්‍රහාර එල්ල කළිවෙලා ජීවිත 200 ගාණක් නැතුණ ඒ පිළිබඳව මුලින්ම හඬ අවදි කරේ ගලගොඩත්තේ ඥානසාර හැඳුරු තමයි. තත්ත්වය පෙන්වලා දුන්නා මේ රටේ මුස්ලිම් ජනතාවට හිරිහැරක් වෙන ආකාරයේ මුස්ලිම් අන්තවාදයක් මතුවෙනවා. නමුත් එතුමාගේ වාග් ප්‍රහාරවල මුස්ලිම් ජනතාව ඉලක්ක කරලා කතා කරා නම් ඒක තුලින් හිත්රිදීමක් සිද්ධ වෙනවා නම් ඒක සම්පූර්ණයෙන් අපි හෙළාද දකිනවා. නමුත් අන්තවාදයට විරුද්ධව SIS ක්‍රියාකාරීත්වයට විරුද්ධව ලෝකේ පුරා ක්‍රියාත්මක වුණු අන්තවාද විරුද්ධ මේ රටට එනවයි කියන එක මුලින්ම පෙන්වලා දෙන මුල් වෙච්ච භික්ෂුවක් තමයි ඥානසාර හාමුදුරුව. ඉතින් අපි දැන් අන්තවාදී අවසන්, දැන් අපි හැමෝම එකතු වෙලා සාමය එකතු කරගෙන සාමය ඇති කරගෙන මේ රට සංවර්ධනය කරගෙන යන්න ඕනේ. නමුත් ඒ අවස්ථාවේදී සියලුම ත්‍රස්තවාදී අන්තවාදී වැරදි මතවාද දරපු ක්‍රියාවල නියුතුවයට සමාව දෙන යුගයක් මේ.
දෙමළ තුනක් කාලයක් තියෙනවා.
දෙමළ ත්‍රස්තවාදයට සමාව දෙන්න අපි කතා කරන එක අවශ්‍යයි. ඒ වගේම මේ ඥානසාර හාමුදුරුවන්ටත් සමාව දීම කියන එක අත්‍යවශ්‍යයි ජනාධිපතිතුමා විසින්. ජනාධිපතිතුමා විසින් සමාව දීලා තියෙනවා, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් සමාව දීලා තියෙනවා. මේ හාමුදුරුවන්ට සමාව දීමේදී අපි දන්නවා සමග ජන බලවේගයේ මන්ත්‍රීවරයා විසිනුත් පිළිගන්න ඕනේ, මුජමහ රහ්මාන් මන්ත්‍රීතුමත් පිළිගන්නවා, අසාත් සාලි මන්ත්‍රීතුමත් පිළිගන්න ඕනේ. දැන් වෛරයේ යුගේ නෙමෙයි, වෛරයේ මොහොත නෙමෙයි, මේ ඔක්කොම ඉල්ලාස් කරගෙන සමාව දෙන්න කියලා. දෙවියන්ගේ ක්‍රියාව තමයි සමාව දීම, මිනිසාගේ ක්‍රියාව තමයි වැරදි කිරීම, දෙවියන්ගේ ක්‍රියාව තමයි සමාව දීම. මුස්ලිම් ආගම පිළිගන්නවා නම්, අල්ලා දෙවියන් වහන්සේ පිළිගන්නවා නම් මේ සියලුම් දේවල් සමාව දීලිවෙලා සියලු දෙනා සහෝදරත්වයට ඇවිල්ලා ජාතිවාදයෙන් ඉවත් වෙලා බෞද්ධයන්ගේ උරුමය ආරක්ෂා කිරීමත්, මුස්ලිම් අයගේ උරුමය ආරක්ෂා කිරීමත්, දෙමළයාගේ උරුමත් ආරක්ෂා කරමින් එක ගමනක් යන්න අවශ්‍ය කරන මොහොත මේක. මේ වගේ මොහොතකදී බෞද්ධ ජනතාව වේදනාවට පත්වෙන ආකාරයට ගලගොඩත්තේ ඥානසාර හාමුදුරුවන් හිරගත කළ තිබ්බොත් ඒක තවත් වේදනාව වෛරයක් බවට පත් වෙනත්, වෛරය අවසානයේදී ගැටුමක් බවට පත් වෙනත්, ගැටුම අවසානයේ යුද්ධයක් බවට පත් වෙනත් උනත් ඉඩ තියෙනවා. මොකද කූරගල කියලා කියන්නේ කූරගල මංකොල්ල කෑවේ බෞද්ධයෝ නෙමෙයි, බෞද්ධයෝ කවදාක්වත් අනිකුත් බෞද්ධ සිද්ධාස්ථාන වෙනත් සිද්ධාස්ථානයක් මංකොල්ල කාලා නැහැ. ඒක නිසා මේ අවස්ථාව තමයි ජනාධිපතිමාගෙත් මම අවධානය යොමු කරනවා, අර කියපු අසාත් සාලි සහ මුජබර් රහ්මාන්ලාටත් මම අවධානය යොමු කරනවා. මේක වෛරය පතුරවන මොහොතක් නෙමෙයි, සාමය සඳහා ගමන් කළ යුතු මොහොතක්. අපි සියලු දෙනාම ඉතිහාසය අමතක කරන්න ඕනේ. අපිත් අන්තවාදී මානසිකත්වවල හිටියා. උතුර පළාතේ, නැගෙනහිර පළාතේ සිංහල ගම්වල ජනතාවගේ බෙලි කපනකොට අනිවාර්යයෙන්ම අන්තවාදී මානසිකත්වය ඇති වෙනවා. ඒ වගේම මුස්ලිම් අන්තවාදීන් කරපු ක්‍රියාදාමයන් ලෙස අන්තවාදී සිතුවිලි පහළ වෙනවා. දැන් ඒ සියලු දේවල් අමතක කරලා, සියලු දේවල් ප්‍රතික්ෂේප කරලා අලුත් ගමනක් යන්න ඕන මොහොතක්. ඒක නිසා ඥානසාර හාමුදුරුවන් විතරක් අපිට අමතක කරන්න බෑ. ඒ වගේ ඉවසීමෙන්, කල්පනාවෙන්, බුද්ධිමත්ව රට එකතු කරලිවෙලා මේ දියුණුව කරා යන මොහොතේදී, ක්‍රමානුකූල රට ගොඩනගන මොහොතේදී සියලු පාර්ශ්වවලට මම ආරාධනා කරනවා ඥානසාර හාමුදුරුවන්ට සමාව දීලා එළියට අරගෙන එතුමාවත් නියමිත අඩුපාඩු තියෙනවා නම් ඒවා වෙනස් කරගෙන අපි අලුත් ගමනක් යමු. මේ ආර්ථික දියුණුවේදී සියලුම වැරදි ක්‍රියා ප්‍රතික්ෂේප කළා එතුමාවත් මේ සමාජ ක්‍රමයට අරගෙන වෛරය වැඩි වෙන ක්‍රියාවන් වලින් ඈත් වෙලා අපි සහෝදරයෝ විදිහට වැඩ කරමු.
අවසන් කරමු.
ස්තුති.
බොහොම ස්තුති ඔබතුමාට. ගරු SC ඉදරම් මෙතුමා, ඔබතුමාට මිනිත්තු 7ක් කාලයක්.
ගෞරවය திரை சபாநாயகர் அவர்களே, எனக்கு 10 நிமிடங்கள் தயவு செய்து இந்த நிமிடத்தை எனக்கு தாருங்கள். மிக முக்கியமாக இன்றைய இந்த ஆயுர்வேத சித்த மருத்துவம் தொடர்பான இந்த சட்டமூலத்திலே மிக முக்கியமாக பல விடயங்கள் இங்கு அமைச்சர் அவர்களாலும் முன்வைக்கப்பட்டது. இருந்தாலும் கூட பரம்பரையாக பாரம்பரியமாக சித்த மருத்துவம் என்பது தமிழர்கள் தரப்பிலும் இந்து சைவ மரபுகளிலும் இருந்துதான் அந்த ஆயுர்வேத மரபுகள் வளர்ந்ததாக வரலாறுகள் சொல்லுகின்றன. அகத்திய முனிவர் தான் ஆயுர்வேத வைத்தியத்தினுடைய மூலகர்த்தாவாக சொல்லப்படுகிறது. உடலிலே இருந்து ஒருவருடைய உடல் ஆவி பிரிந்தாலும் அந்த ஆவியை இறந்து போன இன்னொரு உடலிலே மாற்றுகின்ற விடயங்கள் கூட இந்த சித்த மருத்துவத்திலே இருந்ததாக வரலாறுகள் சொல்லுகிறது. ஆகவே இந்த சித்த மருத்துவம் என்பது பாரம்பரியமாக வடக்கு கிழக்கு பிரதேசங்களிலும் வளர்ந்திருந்த ஒரு துறை. அதிலும் குறிப்பாக பரராஜசேகரன் போன்ற மன்னர்களுடைய காலத்தில் ராவணன் கூட ஒரு சிறந்த சித்த மருத்துவ அரசனாக தமிழ்ச்சங்கத்தை கட்டி வளர்த்து அதனூடாக மருத்துவத்தை கொண்டு வந்ததாக வரலாறுகள் சொல்லுகிறது. யாழ்ப்பாண மண்ணிலே ஒரு சித்த மருத்துவத்துறை சார்ந்த லங்கா சித்த ஆயுர்வேத மருத்துவ கல்லூரி உண்டு. கௌரவ அமைச்சரவர்கள் இங்கு சபையிலே இல்லை, நான் இந்த சபையிலே தெரியப்படுத்துகிறேன் என்னுடைய தலையங்கம் என்பதால். யாழ்ப்பாண மாவட்டத்திலே இருந்த லங்கா சித்த ஆயுர்வேத மருத்துவ கல்லூரி இன்று இயங்க முடியாத அளவிற்கு தன்னுடைய நிலையை இழந்திருக்கிறது. அந்த இயங்க முடியாத நிலையில இருக்கின்ற சித்த மருத்துவ கல்லூரியினுடைய செயல்பாடுகள்
ராஜ்யமத்துமா இன்னோ கர்மந்தித்துமா
என்னண்டு. ஆ சரி, நன்றி நன்றி அமைச்சர் அவர்கள். ஆகவே இந்த யாழ்ப்பாணம் சித்த ஆயுர்வேத மருத்துவ கல்லூரியை சரியான முறையில் இயக்குவதற்கான நடவடிக்கையை நீங்கள் மேற்கொள்ள வேண்டும் என்பதை நான் இந்த சபையிலே முன்வைக்க விரும்புகிறேன். 1925 உருவாக்கப்பட்ட இந்த, அதுவும் ஆங்கிலேயர்கள் இந்த மண்ணிலே வாழ்ந்த காலத்தில், பிறகு சிங்கள ஆட்சியாளர்களிடம் ஆட்சி பொறுப்புகள் வழங்கப்பட்ட பொழுதும் கூட தமிழ் மொழியிலே சித்த மருத்துவத்தை கேட்பதற்கான ஒரு கல்லூரியாக அது இருந்தது. ஆனால் இப்பொழுது அது இயங்க முடியாமல் தடுக்கப்பட்டுக் கொண்டே செல்கின்றது. அதனை விட அந்த சித்த மருத்துவ கல்லூரியுடைய செயல்பாடுகள் முடக்கப்பட்டிருக்கிறது. இன்று யாழ்ப்பாண பல்கலைக்கழகத்தோடு இருக்கிற சித்த மெடிசின், அங்கிருந்து படித்த பல வைத்தியர்கள் வேலை இல்லாமல் இருக்கிறார்கள். ஆயுர்வேத கல்வியை கற்றவர்கள் வடக்கு கிழக்கில் நிறைந்த வைத்தியர்கள் வேலை இல்லாமல் வீடுகளிலே இருக்கிறார்கள். அவர்கள் அந்த நம்பிக்கை, சித்த மருத்துவ கல்வியை கற்றுக்கொண்டால் தாங்கள் ஒரு வைத்தியராக வெளிவந்த பிற்பாடு எங்களுக்கு ஒரு வேலை இந்த நாட்டிலே கிடைக்குமா, மருத்துவத்துறையை செய்ய முடியுமா என்கிற ஒரு மிகப்பெரிய கேள்வி அவர்களிடம் உண்டு. ஆனால் இந்த நாட்டில் இருக்கிற ஆங்கில மருத்துவம் சித்த மருத்துவத்தை அழித்துக் கொண்டிருக்கிறது. அதிலும் கூடுதலாக மருந்து மாபியாக்களும் அந்த ஆங்கிலேய மருந்துக்களை விற்பனை செய்பவர்களும் சித்த மருத்துவத்துறையை மூடுவதற்கான முயற்சிகளை மேற்கொள்கிறார்கள். ஆகவே தயவு செய்து அமைச்சர் அவர்களே, நீங்கள் இந்த விடயத்தில் அதிகமான கவனம் செலுத்துங்கள். இந்த சித்த மருத்துவ துறை, அதிலும் தமிழர்களுடைய பாரம்பரியமான அவருடைய கை வைத்தியம், நாடி வைத்தியம், இவை மிக முக்கியமானது. இன்றும் கூட பல தாய்மார்கள் உயிரோடு இருக்கிறார்கள். அவருடைய நாடி வைத்தியம், கை வைத்தியங்கள் பல கிராமங்களிலே இன்றும் கடைபிடிக்கப்படுகின்றன. சித்த மருத்துவத்துறை வளர்ச்சி பெற்றிருக்கிறது. இந்த சித்த மெடிசின் முடித்த வைத்தியர்களுக்கான நியமனங்களை வழங்குதல், லங்கா ஆயுர்வேத மருத்துவ கல்லூரியை மீண்டும் இயக்குவதற்கான பொறிமுறையை உருவாக்குதல் போன்ற விடயங்களை நான் இந்த இடத்திலே முன்வைக்கின்றேன். இதனோடு இணைந்த வகையில் ஒரு முக்கியமான விடயத்தை பதிவு செய்கிறேன் பிரதி சபாநாயகர் அவர்களே. இன்று கல்முனை வடக்கு பிரதேச செயலகத்தில் தங்களுடைய பிரதேச செயலகத்தை காப்பாற்றுங்கள் என்று இன்று வரை கடந்த 25 8 நாட்களாக மக்கள் தொடர் போராட்டம் நடத்தி வருகின்றார்கள். கிட்டத்தட்ட 30 மேலாக தங்களுடைய கோரிக்கைகளை வைத்து இவர்கள் நடாத்தி வருகின்ற ஒரு பிரதேச செயலகத்தை மூடுவதற்கு, தரம் குறைப்பதற்கு சிலர் முயற்சித்து வருகிறார்கள். அரசாங்கங்கள் மாறி மாறி வந்தாலும் கூட அந்த செயல்பாடுகளை முன்னெடுப்பதற்கு தடுத்து வருகிறார்கள். கல்முனை வடக்கு பிரதேச செயலக நிர்வாக செயல்பாடுகளுக்கு எதிரான அடக்குமுறைகளுக்கும் அத்துமீறல்களுக்குமான எதிர்ப்பை தெரிவித்து கடந்த 8 நாட்களாக கல்முனையிலே அந்த மக்கள் போராடி கொண்டிருக்கிறார்கள். அந்த பொதுமக்களுடைய கோரிக்கைகளாக ஒன்று, கல்முனை வடக்கு பிரதேச செயலகத்தை கல்முனை தெற்கு பிரதேச செயலகத்தின் உப அலுவலகம் ஒன்றாக தரம் இறக்குவதற்கான சட்டவிரோத சூழ்ச்சிகள் உடனடியாக நிறுத்தப்படல் வேண்டும். இரண்டாவது, கல்முனை வடக்கு பிரதேச செயலகத்தை உப அலுவலகம் ஒன்றாக கருதி மேற்கொள்ளப்பட்ட தீர்மானங்கள் அனைத்தும் உடனடியாக ரத்து செய்யப்பட வேண்டும். மூன்றாவது, கல்முனை தெற்கு பிரதேச செயலாளர் தனது அதிகாரங்களை கல்முனை வடக்கு பிரதேச செயலக எல்லைக்குள் சட்டவிரோதமாக பிரயோகித்து வருவது உடனடியாக நிறுத்தப்படல் வேண்டும். நாலாவது, 1993-7-28 அமைச்சரவை தீர்மானத்தை முழுமையாக நடைமுறைப்படுத்தி கல்முனை வடக்கு பிரதேச செயலகத்தின் சுயாதீனமாக தொழிற்பாடு உறுதிப்படுத்தப்படல் வேண்டும். ஐந்தாவது, கல்முனை வடக்கு பிரதேச செயலகத்தின் நிர்வாக எல்லைகளை வர்த்தமானிப்படுத்துவதற்கான நடவடிக்கைகள் மேற்கொள்ளப்பட வேண்டும். 3 மேலாக நிலவி வரும் இந்த பிரச்சனைக்கு அரசியலுக்கு அப்பால் சென்று நிரந்தர தீர்வு ஒன்றை பெற்றுத்தருமாறும், அதன் ஊடாக இந்த பிராந்தியத்தில் சமூகங்களுக்கிடையில் ஒற்றுமையையும் சமாதானத்துடன் கூடிய சகவாழ்வையும் உறுதிப்படுத்துமாறும் அரசாங்க அதிகாரிகளை தயவுடன் கேட்டுக்கொள்கின்றோம் என்று அனைத்து சிவில் சமூக அமைப்புகள், கல்முனை வடக்கு பிரதேச செயலக பிரிவை சேர்ந்த அனைத்து சிவில் சமூக அமைப்புகள் இந்த கோரிக்கையை முன்வைத்திருக்கிறார்கள். மிக முக்கியமாக கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, இந்த மக்கள் நீண்ட காலமாக தங்களுடைய நிலத்திலே 30 ஆண்டுகளுக்கு மேலாக ஒரு பிரதேச செயலகம் இயங்கி வருகின்றது. அங்கே இருக்கின்ற அம்பாறை மாவட்டத்தினுடைய இந்த கல்முனை பிரதேச செயலாளர் பிரிவிலே கிட்டத்தட்ட 29 தமிழ் கிராம அலுவலர் பிரிவுகள் உண்டு. அதனை விட 10,361 குடும்பங்களும் 36,346 மக்களும் அங்கே வாழ்கிறார்கள். இதிலே தமிழர்கள் 2022 எடுக்கப்பட்ட தரவுகளின்படி 32,958 பேரும், முஸ்லீம்கள் 3,264 பேரும், சிங்களவர்கள் 124 பேருமாக, இந்து சமயத்தை கொண்டவர்கள் 30,362 பேரும், கிறிஸ்தவ சமயத்தை கொண்டவர்கள் 22,593 பேரும், இஸ்லாம் சமயத்தைச் சேர்ந்தவர்கள் 3,264 பேரும், மொத்தம் 124 பௌத்தர் பௌத்த மதத்தைச் சேர்ந்தவர்களுமாக இந்த மண்ணிலே வாழ்ந்து கொண்டிருக்கிறார்கள். பல மதஸ்தலங்கள், கோவில்கள் 45
உண்டு,
பள்ளிவாசல்கள் 3 உண்டு, பன்சலை 1 உண்டு, மொத்தமான வாக்காளர் எண்ணிக்கை 23,217. முழுக்க முழுக்க வரலாற்று ரீதியாக பாரம்பரியமாக வாழ்ந்த அங்கிருக்கின்ற தமிழர்களை கொண்ட ஒரு பிரதேச செயலகம். இது ஒரு தமிழர்களுடைய பிரதேசம், சுயமான சுதேசிய தமிழ் மொழியை பேசுகின்றவர்கள் என்ற காரணத்தினால்தான் அதனை பறிக்க முற்படுகிறார்களோ என்கிற ஒரு சந்தேகம் ஏற்படுகின்றது. குறிப்பாக கல்முனை வடக்கு பிரதேச செயலக பிரிவு தனியான நிலத்தொடர்புடன் கூடிய நிர்வாக நிலப்பரப்பை கொண்டுள்ளது. அதில் பின்வரும் கிராமங்கள் உள்ளடங்குகின்ற முக்கியமான பெருங்கிராமங்கள், பேரூர்கள் என்று சொல்லப்படுகின்ற கல்முனை, பாண்டிருப்பு, பெரிய நீலாவணை, நட்புட்டி முனை, சேனைக்குடியிருப்பு, மணல் சேனை போன்ற இந்த கிராமங்கள் மிக முக்கியத்துவம் பெறுகின்றன. இதனை விட கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, 1993 7 மாதம் 28 அமைச்சரவை தீர்மானம், கேபினெட் முடிவு எடுக்கப்பட்டு பிரதேச செயலகம் தனித்துவமாக இயங்கி வருகின்றது. கடந்த முறை பாராளுமன்ற உறுப்பினராக இருந்த கோடீஸ்வரன் அவர்கள் அதனுடைய பிரதேச ஒருங்கிணைப்பு குழு தலைவராக இருந்திருக்கிறார். இப்பொழுதும் கூட பிரதேச ஒருங்கிணைப்பு குழு தலைவர் நியமிக்கப்பட்டிருக்கிறார். ஆனால் அவர் திட்டமிட்ட முறையில் அந்த கூட்டங்களை நடத்துவதில்லை, அங்கு செல்வதில்லை. அந்த மக்கள் தொடர்ந்து போராடுவதற்கான காரணம் இதுதான். ஆகவே இந்த மக்களுடைய கோரிக்கைகள் ஏற்றுக்கொள்ளப்பட வேண்டும். ஒரு சாதாரண விஷயம், ஒரு கணக்காளரை நியமித்து அந்த பிரதேச செயலகம் தனித்துவமாக இயங்குவதற்கான அனைத்து நடவடிக்கைகளும் இருக்கிற பொழுது அறிவித்தலை செய்து இயங்க விடாமல் தடுப்பது அவர்களுடைய தனித்துவமான மனித உரிமையை மீறுகின்ற செயல் என்பதை நான் இந்த இடத்திலே பதிவு செய்கிறேன். ஆகவே மிக முக்கியமாக கல்முனையிலே தொடர்ந்து போராடுகின்ற அந்த மக்களுக்கு எங்களுடைய ஆதரவுகளை தெரிவிக்கிறோம் என்பது ஒருபுறம், ஆனால் அந்த இதற்கான விடயம், அவருடைய பிரதேச விடயம் உடனடியாக தீர்க்கப்பட வேண்டும், நியாயபூர்வமானது என்பதை இந்த இடத்திலே பதிவு செய்து நிறைவு
செய்கின்றேன்.
நியோஜ்ய கதாநாயகத்துவமணி, விசேஷம் அத மே தியன ஆயுர்வேத தெபாத்துமேத்துவன் பணத்தை இத்தாமத் வெதகாத் பணத்தா கட்டியட்ட அப்படி மே அவஸ்தாவை சந்தான் கரண்டோனே. விசேஷம் மே பணத்தினேம சந்தா கட்டித்து கரப்பு சீலு தினாட்ட அப்பே ஸ்தூதி அப்பே கரு ராஜமாத்துமா அமாத்துமா எத்திரு சீலு தினாட்ட புத கரணும். மே பணத்தை வெதகாத் கமக்கியான அப்பி எக்கப்பத்தக்கிங் மேக அப்பி அப்பநயனே கன கதா கர அக எக துகர அப்பநயன் நிஷ்பாதனை வகேம அனித்தே மே லோகே அத பரேஷன வலட்ட வாஜனே வெலா தியன மே நிஷ்பாதன கட்டியட்டாய் தக்கின்னே எக்க நிசா தேசிய ஔஷத நிஷ்பாதன சபா அகேக்கல அகே எக துக்கிரீம இவகேம அப்பே ரட்டே அகே எக துக்கல்ல அப்பி அப்பநயனே கருணா வகேம அப்பே ரட்டே மே இதாமத் வெதகாத் மே சந்தா பரேஷன பேவத்துவம் இது மே காரண மத தமாய் மமாத மே அவஸ்தாவேதி வச்சன் சுவல்ப கதாகரன் பலாபருத்துவேன் விசேஷம் அப்பி தீபவதாவாக் ஆயுர்வேத தெபார்ட்மெண்ட்டுவாத் சமக கரு ராஜ் அமாத்துமாத் சமக சாக்சா பேவத்துவா இது மேக கார்மிக நிஷ்பாதனே எமனத்தாங்க இவத்தேம் இண்டஸ்ட்ரி ஹெம் எனக்கு இதாமத் வெதகாத் வேணுவா இது மே ஔஷத நிஷ்பாதனே வகேம மே சந்தா அப்பி கத்தோத்தேம එක පැත්තෙන් රූපලාවන්‍ය කියලා එමත් නැත්නම් අනිකුත් ඖෂධ වලට අවශ්‍යතාවයන් තියෙනවා දේශීය වගේම ඉංග්‍රීසි බෙහෙත් වලටත් අවශ්‍යතාවය වගේම ගොඩනැගිලි ඉදිකිරීම් වලට පවා බොහෝ දෙනෙක් දන්නේ නැති කාරණාවක් තමයි ගොඩනැගිලි ඉදිකිරීම් වලට පවා මේක වැදගත් වෙනවා. ඉතින් මේ මේකේ මේ කෙඳි වලින් ඒ බෝඩ් හදලා අද ඉතාමත් ශක්තිමත් මේ සිවිල් ඉංජිනේරුවන් භාවිතා කරන පරේෂණ කරන තන්ත්‍රපත් වෙලා තියෙනවා. ඒ වගේම රෙදිපිලි කඩදාසි ඒ වගේම ජීව ඉන්ධන ඒ වගේම තෙල් නිෂ්පාදනය මේ වගේ වෙනම කර්මාන්තයක් මේක වටා තියෙනවා කියන එක අපි මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕනේ. ඉතින් අපි ඉහළම අපිට මේ අවස්ථාවේදී අපි විදේශ විනිමය ලබා ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අපේ මේ තියෙන මේ අයවැයේ තියෙන වියදම අවම කිරීම ඒක තුලනය කිරීම සඳහා අපිට තියෙන හොඳම අවස්ථාවක් හැටියට දකින්නේ. ඉතින් විශේෂයෙන්ම අද වෙනකොට ලෝකයේ රටවල් ගණනාවක් මේ නිෂ්පාදනය කරලා ඉන්දියාව චීනය ඇතුළු රටවල් ගණනාවක් ඕස්ට්‍රේලියාව සියලුම සංවර්ධිත රටවල් වල තමයි මේ නිෂ්පාදනය කරලා අපනයන කරනවා. ඒ සඳහා පරීක්ෂණ පවත්වනවා. ඒ අවශ්‍ය අගය එකතු කරලා ඒ කටයුතු කරනවා. ඒක නිසා ඒක වැදගත් වෙනවා. අද මේකෙදි බැලුවොත් එහෙම ලෝකේ 20-22 වෙනකොට මේ නිෂ්පාදනය විශේෂයෙන්ම නෙදර්ලන්තයේ වැනි රටවල් වල ආදායමක් උපයනවා මිලියන 22ක පමණ ආදායමක් උපයනවා ඇමරිකානු ඩොලර්. ඉතින් මේක 20-30 වෙනකොට ලෝකේ ඉතාමත් ඉදිරියට එන නිෂ්පාදන කර්මාන්තයක්. ඒ තුලින් ලෝකේ බිලියන 16ක් දක්වා යන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේකෙදී මේ ඉතාමත් අතලොස්සක් තමයි නිෂ්පාදනය කරන්නේ. ඒක හැකියාව තියෙන්නේ ඉතාමත් අඩු ප්‍රමාණයක. ඒක නිසා අපි මේක ඉදිරියට නිෂ්පාදනය කරන්න කටයුතු කිරීම ඉදාපත් වැදගත් කාරණාවක් හැටියට මා දකිනවා. ඒ වගේම ආර්ථික වශයෙන්ුත් අපේ රටට මේ සඳහා මේ ආර්ථිකය ශක්තිමත් කරන්නත් හැකියාවක් වෙනවා කියන එක මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕනි. වෙනත් රටවල් එක්ක සංසන්දනය කරද්දී දැන් අපේ ඉන්දියාවේ ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම චීනය ආරම්භ කරලා තියෙනවා. නෙදර්ලන්තේ වගේ ඒ රටවල් වල නිෂ්පාදනය කරනවා වගේම අපේ රටට අනිත් පැත්තට එන බොහෝ දේවල් මේක මේ මේව භාවිතා කරලා ඒ නිෂ්පාදනය කරපු දේවල් වෙන්න පුළුවන්. එහෙම මේ ආයුර්වේද බෙහෙත් වෙන්න පුළුවන්, ඉංග්‍රීසි බෙහෙත් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි මේක වැදගත් වෙනවා. විශේෂයෙන්ම මේ පිළිබඳව ඇත්තටම අපේ අමාත්‍යාංශයෙන් පසුගිය වර්ෂයේදී තාක්ෂණ අමාත්‍යාංශය ඉල්ලීමක් කරා මේ සම්බන්ධීකරණය කරලා දෙන්න කියලා. ඒ සඳහා මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු පීටේ අධිපතිතුමා මහාචාර්ය ප්‍රියාන් මෙන්ඩිස් කියන අපේ ශ්‍රී ලාංකිකයෙක්. ඉතින් එතුමා ඇවිල්ලා තමයි පළවෙනි සාකච්ඡාව මෙතුමාත් එක්ක අපේ රාජ්‍ය අමාත්‍යතුමා ඒ වගේම ආයුර්වේද කොමසාරිස්තුමාත් සමග පැවැත්වේ. එතුමන්ලා නිෂ්පාදනය ආරම්භ කරන්නත් කලින් ඇත්තටම එතුමන්ලා බලාපොරොත්තු වුණේ මේ පරේෂණය පවත්වලා පරේෂණ සංවර්ධනය කිරීම සඳහා තමයි කටයුතු කරේ. ඉතින් ඒකට ඕස්ට්‍රේලියානු රජයෙන් මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ මෙතුමන්ලාගේ ඒ කණ්ඩායමට ඉතින් අපි සතුටටපත් වෙනවා. ශ්‍රී ලාංකේය හැටියට ඒ කණ්ඩායමේ නායකය හැටියට අපේ මහාචාර්ය ප්‍රියාන් මෙන්ඩිස් මැතිතුමා වැඩ කටයුතු කරන එක වෙනම ඒ සඳහා ප්‍රධානයක් දීලා තියෙනවා. මේ දැනටමත් නිෂ්පාදනය ආරම්භ කරලා තියෙන ඕස්ට්‍රේලියාවෙන් රටවල් නමුත් ඒ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් එහෙම නැත්නම් පරේෂණ හා සංවර්ධනය සඳහා ලොකු මුදලක් ලබා දීලා තියෙනවා. ඉතින් මේගොල්ලන් බලාපොරොත්තු වෙනවා මේ රටට ඇවිල්ලා අපේ රටේ විශ්වවිද්‍යාලයක් හෝ එමත් නැත්නම් අපේ රටේ අපේ පරේෂණ ආයතනයක සමග සම්බන්ධ වෙලා ඒ වගේම ආයුර්වේද දෙපාර්තමේන්තුවත් සමග සම්බන්ධ වෙලා මේ පරේෂණ ආරම්භ කරන්න. මේක ඉතාමත් වැදගත් කාරණාවක්. ඉතින් මේ පනත අද සම්මත කර ගැනීම තුලින් ඒක ආරම්භ කරන්න පුළුවන්. අපිට පහුගිය වර්ෂයේ මේක ආරම්භ කරන්න බැරි වුණ එක හේතුවක් තමයි මේ පනත සම්මත නොවුන නිසා. ඉතින් අපි ඒක ඉතාමත් වැදගත් කාරණාවක් හැටියට දකිනවා. ඉතින් මේකෙදී ඔවුන් බලාපොරොත්තු වෙන්නේ පළවෙනියටම මේ රට ශ්‍රී ලංකාව තෝරගන්න එක හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි ශ්‍රී ලංකාවේ තියෙන අපේ දේශගුණය, අපේ සමකයට කිට්ටුව තියෙන රටක් හැටියට තියෙන දේශගුණය සංසන්දනය කරලා මේ වගාව සඳහා විශේෂයෙන්ම ඒක සාරවත් පසක් අවශ්‍ය නැහැ. එහෙම නැත්නම් බොහෝ විදියට වියලි ප්‍රදේශවල ආරම්භ කරන්න හැකියාව තියෙනවා. ලොකු වතුර ප්‍රමාණයක් අවශ්‍ය නැහැ. ඒ වගේම අපි අනෙත් රටවල් එක්ක සංසන්දනය කරද්දී වෙන රටවල් වල එක එක සීසන් තියෙනවා, ඍතු තියෙනවා. ඒක ඒ කාලවල් වලදී ඒගොල්ලන්ට අවුරුද්දකට ඒ වගාව කරන්න හැකියාව කන්න එහෙම නැත්නම් හැකියාව ලැබෙන්නේ එකපාරක් එහෙම නැත්නම් දෙපාරක් තමයි වැඩිම. ඉතින් ලංකාවේ මේක තුන් වතාවක්වත් අඩුම ගන්න පුළුවන්. මොකද මේක දින 90 සිට දින 120ක් අතරදී අඩි 4ක් පමණ උස් වෙනවා. ඉතින් ඒක නිසා ඒක ඉතාමත් වැදගත් කාරණාවක් අපේ රටට. මම හිතන්නේ විශේෂයෙන්ම ඉන්දියාවත් මේ පරේෂණ සහ ආරම්භ කළා තියෙන්නේ අපේ හා සමාන දේශගුණයේ සමකයට කිට්ටු රටක් ඇටියට තමයි ආරම්භ කළා තියෙන්නේ. ඉතින් අපි ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගැනීම තමයි මම හිතන්නේ මේ අවස්ථාවේදී වැදගත් වෙන්නේ. ඉතින් ඒගොල්ලන් ආරම්භ කළා මේ පරේෂණය අපි ඉතාමත් කඩිනමින් මේ වැඩපිළිවෙල ආරම්භ කරන්න පුළුවන්. මේ තුලින් මේ කොයි ප්‍රදේශවලද වගා කරන්න හොඳම ප්‍රදේශ ඒක මං හිතන්නේ එතුමන්ල ඒක බොන්ඩඩ් එහෙම නැත්නම් වෙනම කලාප තමයි මේ වගා කිරීමට අවස්ථාව උදා කරලා දෙන්නේ. ඉතින් කෙසේ වෙතත් මේ කාලය කොයි කාලෙද ආරම්භ කරන්න පුළුවන්, කොයි පසද ගැලපෙන්නේ, කොයි ප්‍රදේශද ගැලපෙන්නේ වැනි පරේෂණ වලින් ආරම්භ කරලා අවසානයේ අපි ලෝකයට අපනයනය කරන්න පුළුවන් තැනට ඒ නිෂ්පාදනයක් පත්කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒකෙදි එක පැත්තකින් සිවිල් ඉංජිනේරුවන් හැටියට ඒ පැත්තට සහයෝගය ලබා දෙන්න හැකියාව තියෙනවා. දැනටමත් රෙදිපිලි නිෂ්පාදනය කිරීම සඳහා විශේෂයෙන් ඉන්දියාව වැනි රටවල්වල ඒ කෙන්දි ආරම්භ කරලා තියෙනවා. මේ ගහෙන් ලොකු වැඩ ප්‍රමාණයක් ගන්න පුළුවන්. නොයෙකුත් ආකාරයේ තෙල් ඉඳින වගේම මේ නිෂ්පාදනය කරන්න ඉතාමත් ශක්තිමත් ශක්තිමත් ඒක මිශ්‍රණයක් ඇටියට භාවිත කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් අපි බැලුවහම මේකේ ඉතිහාසය බැලුවහම 1941 හෙන්රි ෆෝඩ් මේ හෙම්ප් වලින් වාහනයක් නිෂ්පාදනය කරලා තියෙනවා. ඒක බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඒ වාහනේ නිෂ්පාදනය කරලා ඊළඟට ඒ වාහනේ නිෂ්පාදනය කරලා ඒකට අවශ්‍ය ඉන්ධනත් ජීව ඉන්ධන තමයි ලබා දීලා තියෙන්නේ. ඉතින් මේකේ කියන එතුමාගේ ප්‍රකාශය සඳහන් කරන්නේ හෙන්රි ෆෝඩ් මොකද මේක ආරම්භ කරන්න හේතුව තමයි මේ ගසෙන් එහෙම නැත්නම් මේ කෙඳි වලින් මේ මිශ්‍රණයෙන් ඒකේ ශක්තිය ඉරාමත් බර අඩුයි. ෆයිබර් වලට වඩා බර අඩුයි, ප්ලාස්ටික් වලට වඩා බර අඩුයි. නමුත් ශක්තිය අතින් යකඩ වලට වඩා වැඩි ශක්තියක් තියෙන මිශ්‍රණයක් තමයි මේකෙන් හදාගන්න හැකියාව තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒක ඉතාමත් වැදගත් කාරණාවක්. අපිට තව ඉදිරියේදී තවත් පරේෂණ වලින් අපිට තවත් කර්මාන්ත වලට මේක භාවිත කරන්න හැකියාවක් ලැබේ. දැන් නැවතත් ඒ පරේෂණ එදා ඒක නොයෙකුත් දේශපාලන කටයුතු නිසා එදා ඒ වාහන එදා එතනින් නැතර වුණා. නමුත් නැවත සමහරක් රටවල්වල මේ නිෂ්පාදනය කරන්න, වාහන නිෂ්පාදනය කරන්න නොයෙකුත් ආකාරයේ අනෙකුත් උපකරණ නිෂ්පාදනය කිරීම සඳහා බලාපොරොත්තු වෙනවා මේ එම් භාවිතා කිරීම. මොකද ඒකේ තියෙන ශක්තිය නිසා. ඒ නිසා අපිට මං හිතන්නේ හොඳ ආරම්භයක් මේක හැකියාවක් ලැබේ. පරේෂණ වලින් අපි ආරම්භ කරලා අපි හොඳ නිෂ්පාදන කරලා මේ රටේ අපි ඒක අගය එකතු කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන්න හැකියාවක් තියෙනවා නම් හොඳයි. මේක අනිත් එක පරිසර හිතකාමී වැඩියෙන්ම වෙනත් ශාක වලට වඩා කාබන් ඩයොක්සයිඩ්
මිනිත්තු දෙකක කාලය
අවශෝෂණය කරනවා. ඒක නිසා මේකේ අපි මේක ඉතාමත් වැදගත් කාරණාවක් කියන එක මම මේ අවස්ථාවේ සඳහන් කරනවා. ඉතින් මේ අවස්ථාවේදී අපි මේක මේ අද සියලු දෙනාගේ සහයෝගයෙන් සම්මත වුණොත් අපිට මේ මාසයක් දෙකක් ඇතුළතදී මේ ගිවිසුමක් ඇති කරගෙන ඒ පරේෂණ ආරම්භ කිරීමේ වැඩසටහන ආරම්භ කරන්න පුළුවන්. ඉතින් මේක ක්‍රියාත්මක කිරීම පිළිබඳව අපේ අමාත්‍යතුමා කතා කරා වගේම අපේ දීර්ඝ කාලයක් මේ ශිසිර ජයකොඩි අමාත්‍යතුමා මේ පිළිබඳව කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ආයුර්වේද දෙපාර්තමේන්තුව ඇතුළුවේ නිලධාරි සියලු දෙනාටමත් ස්තුතිවන්ත වෙනවා. අපිට දෙවනි මේ පසුව තියෙන වැඩ කටයුත්තේදී සියලු දෙනාගේම සහයෝගය මේ පරේෂණ හා සංවර්ධනය සඳහා ලබා දෙන්න කියලා ඉල්ලීම කරමින් ඔබතුමාටත් ස්තුතිවන්ත වෙමි මන් යන්නලු.
ගෞරවනීය සිටි ගරු අමාත්‍යතුනි, විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමලට තියෙන අවස්ථාව නාමලේඛනයේ සඳහන් කිසියෙක් සභාවේ පේන්න නොමැති නිසා විපක්ෂ සංවිධායකතුමාට ඒ බව දැනුම් දීලා කතික ඉදිරිපත් කරන්න කියලා මම දන්නනවා. ආණ්ඩු පක්ෂයේ ගරු ඩී.බී. හෙරත් ගරු අමාත්‍යතුමා, ඔබතුමාට මිනිත්තු 12ක කාලයක්
තියෙනවා. නියෝජ්‍ය කතානායකතුමනි, බොහොම ස්තුතිවන්ත වෙනවා වැදගත් යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනාපු වෙලාවේ අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව ලැබීම පිළිබඳව. විශේෂයෙන්ම අපි දන්නවා වර්තමාන සෞඛ්‍ය ඇමතිතුමා රමේෂ් පතිරණ මැතිතුමා, ඒ වගේම සීත ආරම්භය පොළ ඇමතුමිය දෙන්නම බටහිර වෛද්‍යවරු. ඒ වගේම සිසිර ජයකොඩි ඇමතුමා නීතිවිද්‍යාවක් හැටියට ඉතාමත්ම අපූර්වට මේ අමාත්‍යාංශයේ කළමනාකරණය කරමින් රටේ ජාතික අවශ්‍යතාවයක් සම්පූර්ණ කරන්නට තුන් දෙනාගේ ආශිර්වාද මත මෙවන් පනතක් ඉදිරිපත් කිරීම අතිශයින් වැදගත් වෙනවා. 1961 ආයුර්වේද පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඊට පස්සේ අදාළ රෙගුලාසි වලට අනුකූලව වර්තමාන ආයුර්වේද ක්‍රමවේදය සංරක්ෂණය කරලා පවතින තත්ත්වයන් එක්ක ජාත්‍යන්තරයත් එක්කට බද්ධ කිරීමේ ක්‍රියාවලියකට අවශ්‍ය පදනම මේ පනත සංශෝධනය කිරීම තුළින් සිසිර ජයකොඩි ඇමතුමා බලාපොරොත්තු වෙනවා කියලා මම විශ්වාස කරනවා. අපි දන්නවා අපේ රටේ නිදහස ලබා ගන්නට පෙර ඉඳලා ඈත අතීතයේ දිහා බලාපුවාම ගවේෂණාත්මකව බරපතල ඉතිහාසයක් තියෙනවා මේ ආයුර්වේද වෙදකමත් එක්ක. සිංහල වෙදකම, ආයුර්වේද වෙදකම, පාරම්පරික වෙදකම ආදි වශයෙන් එකට බැඳිච්ච ක්‍රමෝපායන්. ඇත්තටම මෙතන මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමවේදය පිළිබඳව කතා කරනකොට ඒක එක පැත්තකින් මිනිස්සුන්ට වෙදකම පමණක් නෙවෙයි හෙදකමත් අන්තර්ගත වෙච්ච කාරණාව. ඉතින් අපි ඉතිහාසයේ දිහා බලනකොට පොළතිසි ඉසිවරයා ලංකාවේ ඉන්න කාලේ ඉන්දියාවේ හිමාලයේ ප්‍රදේශයේ තිබිච්ච ආයුර්වේද සම්මන්ත්‍රණයකට සහභාගී වුණයි කියලත් ඉතිහාසයේ සාක්ෂි දරනවා. ඒවන් ඉතිහාසයක් තියෙන මේ වෛද්‍ය විද්‍යාව විශේෂයෙන් වර්තමානයට ගැලපෙන විදිහට සකස් කිරීමේ ක්‍රියාවලිය මම විශ්වාස කරනවා අපි කළ යුතු දෙයක්. එක පැත්තකින් ගත්තාම මේ කාරණාවට මේ විදිහට අවධානය ලක් කරන්නට අපි පහු වුණාද කියලා හිතෙනවා. අපි චීන වගේ රටවල් වලට ගියාපුවාම, ඒ වගේම සමහර බටහිර රටවල් වල, ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල මේ ආයුර්වේද ක්‍රමවේද පිළිබඳ වත්හදා බලලා වර්තමානයට ගැලපෙන විදිහට ඔවුන් ඒක එක පැත්තකින් වෛද්‍ය විද්‍යාත්මකව රෝගීන් සුවපත් කරන්නත් අනිත් පැත්තෙන් විදේශ විනිමය උපයන ක්‍රමෝපායන් දක්වත් අරගෙන ගිහිල්ලා තියෙනවා. අපි දැක්ක සිසිර ජයකොඩි ඇමතුමා අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පහුගිය දවසක ආයුර්වේද වැඩසටහනක් එක්ක අපි සම්බන්ධ කරා. ලංකාවේ ආයුර්වේද නිස්සාරණය කරන ආයතනවල ඉදිරිපත් කිරීම, ඒ වගේම ඒ ආයුර්වේද බෙහෙත් හේත්වල තියෙන සංයුතිය වර්තමානයට භාවිතා කරන්න පුළුවන් තත්ත්වයකට නිර්මාණය කරන්නට පුළුවන් ආයතන ලංකාව තුළ තියෙනවයි කියන එකත් ඒකෙදී ඔප්පු වෙලා තිබුණා. ඊළඟට ගත්තහම විශේෂයෙන්ම අපි දකිනවා දැන් වෛද්‍ය විද්‍යාත්මකව නවීන මෙවලම් උපකරණ භාවිතා කරලා රෝගීන්ගේ ස්වභාවය පිළිබඳව නිරීක්ෂණය කරන වාර්තාවල් ඉතාමත්ම නිවැරදිව අරගන්නකොට ඒ හා සමානව අපි දැකලා තියෙනවා ලංකාවේ වෛද්‍යවරු. දැන් අනුරාධපුරේ ගියාම අපි දන්නවා ගුණවර්ධන වෛද්‍යතුමා නාඩි සාහිත්‍යයේ අත අල්ලලා බලලා, ඇඟිලි අල්ලලා බලලා ඔහු රෝගියාගේ සම්පූර්ණම ශාරීරික තත්ත්වය පිළිබඳව නිවැරදිව වාර්තා ඉදිරිපත් කරනවා. ඒ වාර්තා නවීන විද්‍යාත්මකව ඒ මෙවලම් භාවිතා කරලා දෙන නිරීක්ෂණත් එක්ක ඒකට සමපාත වෙනවා අපි දැකලා තියෙනවා. මම මේ කාරණාව කියන්න උත්සාහ කරේ අපේ පාරම්පරික වෛද්‍යවරු ගා තිබිච්ච ඒ තාක්ෂණය, රෝගීන්ගේ ස්වභාවය හඳුනා ගැනීමේ හැකියාව, මේ සියල්ලම ගැබ්බෙලා තියෙන්නේ මේ ආයුර්වේද වෙදකමත් එක්ක. ඊළඟට එතනින් එහා ගියාපුවාම අපි දැකලා තියෙනවා සමහර වෙලාවවලදී මේ ආයුර්වේද වෛද්‍යවරු විවිධ ක්‍රමෝපායන් අනුගමනය කරලා රෝගීන්ගේ ස්වභාවය හඳුනා ගන්න ගුප්ත විද්‍යාව පාවිච්චි කරන, මේව නක්ෂත්‍ර ක්‍රමවේද පාවිච්චි කිරීම, මේ වගේ කාරණාවත් උපයෝගී කරගන්න අපි දැකලා තියෙනවා. මේ සියලු කාරණා තුළ අපි දකින්නේ විශේෂයෙන්ම රෝගීන් සුවපත් කිරීම පමණක් නෙවෙයි සමස්ත රටේම ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය සුරක්ෂිත කරගනිමින් ඔවුන් යහපත් විදිහට පවත්වාගෙන යන්නට මේ ආයුර්වේද වෙදකම ඉවහල් වෙන ආකාරය පිළිබඳව අපිට වැදගත් මතයක් ගොඩනගා ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි, දේශීය ආයුර්වේද වෙදකම, වගේම පාරම්පරික ආයුර්වේද වෙදකම, සිංහල වෙදකම ආදි වශයෙන් ගත්තහම අද
මේ කාරණාව ඉතිහාසයත් එක්ක සංසන්දනය කරලා බලනකොට අද පිරිහිලා තියෙනවද කියලා අපිට දැන. අපි අහලා තියෙනවා. සමහර මේ පාරම්පරික වෙදකම පරම්පරාවෙන් පරම්පරාවට එනකොට අර මුල් ලෙක්කනාගේ තිබිච්ච දැනුම සමහර වෙලාවලටද ගුරු මුෂ්ටි හැටි රඳවගෙන ඒ හින්දා අර අතීතයේ අපි දැකපු පාරම්පරික වෙදකම වර්තමානයේ අපිට දකින්න ඒ තැනට හැකියාවක් නැති තැනකුත් අපි දකලා තියෙනවා. මේක කනගාටුදායක කාරණාවක්. ඒ නිසා අපි සෞඛ්‍ය ඇමතුමා සිසිර ජයකොඩ ඇමතුමා ඒ වගේම අපේ සීතාරම් බෙප්පොල මැතිනේ වගේ ඒ අයගෙන් ඉල්ලීමක් කරනවා. ලංකාව පුරාම විශාල ප්‍රමාණයක් ඉන්නවා ආයුර්වේද වෛද්‍යවරු. පාරම්පරික දැනුම තියෙනයි. හැබැයි ඒ දැනුම ඒ ඒ තැන්වලට කොටු වෙලා තියෙනවා. ඉතින් මේක ආයුර්වේද සම්භාෂණාවක් පවත්වල සංගායනාවක් වගේ පවත්වල මේ වෛද්‍යවරුන්ගේ දැනුම එක තැනකට ගේන්න පුළුවන් නම් ඒ වගේම ලේඛනගත කරන්න පුළුවන් නම් මම විශ්වාස කරනවා වැදගත් වෙනවා. අපි මේ කාරණාව මෙහෙම කියලා කියන්නේ විශේෂයෙන්ම දැන් බටහිර වෙදකමේ රෝගියාට කෙලින්ම රෝගියට වෙදකම් කරනවා වගේම ආයුර්වේද වෙදකමේ රෝගී නිදානේ හොයාගෙන නිදානෙට වෙදකම් කරනවා. මේ කාරණා දෙකම අවසාන ප්‍රතිඵලය වෙන්නේ රෝගියා සුවපත් කිරීම. එහෙනම් මේ ආයතන දෙකම එකතු කරන්න ඕනේ. ඉන්දියාව වගේ ප්‍රදේශවලට ගියාපුවාම අපි දැකලා තියෙනවා රජයේ රෝහල්වල එක පැත්තක බටහිර වෙදකම අනිත් පැත්තෙන් ආයුර්වේද වෙදකම. මේ කාරණා දෙකම එකතු කරලා වෙදකම් කරන වෙලාවලුත් තියෙනවා. ඉතින් මේ කාරණා සියල්ලම වර්තමානයේ ගැලපෙන විදිහට සකස් කිරීමේ වගකීමක් අපිට තියෙනවා. අනිත් කාරණාව දැන් අද ලංකාවට විදේශීය රටවල් වලින් මේ දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබන්න මේ ලංකාවට එන අවස්ථාවල් අපි දැකලා තියෙනවා. විවිධ සංචාරකයන් ඇවිල්ලා සංචාර කටයුතු කරනවට අමතරව ඔවුන් ආයුර්වේද මධ්‍යස්ථානවලට ගිහිල්ලා ප්‍රතිකාර ලබා ගන්න කටයුතු කරනවා. තව කොටසක් ඉන්නවා. බටහිර වෙදකමෙන් සුවපත් කරගන්න බැරි අය ලංකාවට ඇවිල්ලා ලංකාවේ වෛද්‍යවරු මුණ ගැහිලා ඔවුන් රෝගී තත්ත්වෙන් මිදිච්ච අවස්ථාවල් තියෙනවා. ඒ කියන්නේ අපිට ලෝකෙට කතා කරන්න පුළුවන්, අලෙවි කරන්න පුළුවන් විතාමද වැදගත් මාතෘකාවක් තමයි මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව. ඉතින් අපි ඒක පාවිච්චි කරනවද කියන එක පිළිබඳව ගන්නකොට මේ පනත සංශෝධනය කිරීමේ ක්‍රියාවලියත් එක්ක නෛතික වශයෙන් මේක සිසිර ජයකොඩ ඇමතුමා ශක්තිමත් පදනමක් ඉදිරිපත් කරලා තියෙනවා. ආයුර්වේද සංග්‍රහයත් එක්ක එකතු කිරීම පිළිබඳව මම විශ්වාස කරනවා. අද වර්තමානයේ ගත්තහම ආයුර්වේද කොමසාරිස්තුමා කොයිගාවටතුමා මෙතනදී ආයුර්වේද අධ්‍යක්ෂ ජනරාල්තුමා බවට පරිවර්තනය වෙනවා. ඒ කියන්නේ නෛතික වටිනාකමක් මේ රාජකාරිය මේ රටේ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ආයතනික ක්‍රියාවලියත් ශක්තිමත් කරලා තියෙනවා. ඒ ශක්තිමත් කිරීම තුළ අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන් පදනමක්. ඒ වෙනුවෙන් මහන්සි වෙන නිලධාරිතුමන්ලට වටිනාකමක් දීලා විශේෂයෙන්ම මේ පාරම්පරික ආයුර්වේද ක්‍රමවේද නැවත වතාවක් මේ රට තුළ තහවුරු කළ යුතු වෙලාවක්. මම විශ්වාස කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේක මංසන්ධියක්, මේ කඩයිමක්. මේ වෙලාවේ මේ කාලවකවානු තුළ මෙවන් කාරණාවක් ඉටු නොකෙරුවොත් අපි ගාව තියෙන සාම්ප්‍රදායික ක්‍රමවේද සියල්ලම සමහරට වෙනසිලා යන්න පුළුවන් කමක් තියෙනවා. අපි මේ අපි ගාව තියෙන දැනුම ඉතිහාසයේ අපේ මුතුන් මිත්තන් ගාව තිබිච්ච දැනුම අද ඒ විදිහටම අපිට ලබා ගන්න බැරි වෙලා තියෙනවා. ඒ විදිහටම මේක ලේඛනගත කරලා අනාගත පරපුරට ලබා දෙන්න කටයුතු කරොත් අපි විශ්වාස කරනවා මේක ඵලදායි විදිහට මේ රටට භාවිත කරන්න පුළුවන් කමක් තියෙනවා. අපි දන්නවා ආයුර්වේද වෙදකම ගත්තාම විශේෂයෙන් ලංකාවේ සිංහල වෙදකම මෙහෙම වෙලාවක මුදල් මත ගත්ත තීන්දුව ගත්ත දෙයක් නෙවෙයි. මුදල් උපයා ගන්න රෝගීන් ප්‍රතිකාර කරන්න නෙවෙයි. ඉතාමත්ම මානසික ස්වභාවයෙන් යුක්තව තමන් ගාවට එන රෝගියාට සුවපත් කරන්න ඒ වෙද මහත්තුරු, ඒ ආයුර්වේද වෙදකම සිංහල වෙදකම තිබිච්ච ඒ දැනුම තිබිච්ච වෙද මහත්තුරු කටයුතු කරපු ආකාරය. ඉතින් ඒ කාරණාවේ බරපතල උත්තරීතර බවක් තිබුණා. ඒ හින්දා තමයි එක වෙලාවක දේශපාලන භූමිකාව තුළ සමාජයේ වර්ගීකරණය කරනකොට සංඝ වෙද ගුරු ගොවි කම්කරු කියලා පංචමහා බලවේගයක් කියන
හදනකොට
මේ වෛද්‍යවරුන්ට දුන්න වටිනාකම ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ වෛද්‍යවරුන්ගේ තිබිච්ච වටිනාකම ඒ විදිහට වර්ගීකරණය කරත් ඔවුන්ගේ දැනුම මේ රටේ අනාගත පරපුරට භාවිතා කරන්න පුළුවන් භාවිතයක් බවට පරිවර්තනය කරාද කියන එක පිළිබඳව බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද අපේ රටේ බරපතල ප්‍රශ්නයක් තමයි බෝ නොවන රෝග. විශේෂයෙන්ම ගත්තහම මේ බෝ නොවන රෝග පිළිබඳව සැලකිල්ලට ගන්නකොට අද පිළිකා අවස්ථාවල් අධික රුධිර පීඩනේ ඒ වගේ අවස්ථාවල් අපි දැකලා තියෙනවා. පුංචි දරුවන්ටත් මේ රෝගවලට ගොදුරෙන තත්ත්වයන්. ඉතින් මේ කාරණා විශ්වාස කරනවා මේ පවතින සමාජ වටපිටාව, ආහාර රටාව, ඒ වගේම පරිසරයේ දූෂණය කිරීම, මේ වගේ දේවල් ඉවහල් වෙනවයි කියලා. ඉතින් මේ කාරණාවත් ගත්තහම අපි දන්නවා ආයුර්වේද වෙදකමේ විශේෂයෙන් රෝගීන් බවට පත්වෙන එක වළක්වන්න ඉදි ඉස්සෙල්ලා ගන්න ඕනේ ක්‍රියාමාර්ග. අපේ ආහාර රටාව, අපේ කුස්සියේ පැවැත්ම, අපි භාවිතා කරන දේවල්, විවිධ විදිහට භාවිතා කරන ක්‍රමවේද ආයුර්වේදයේ හඳුන්වා දීලා තියෙනවා මිනිසාගේ සුබ යහපත් පැවැත්ම වෙනුවෙන්. ඉතින් මේ සියලු කාරණාත් එක්ක මේ ඉදිරිපත් කරපු ආයුර්වේද සංග්‍රහයට අදාළ වෙනවා. අපි දකිනවා සිසිර ජයකොඩි ඇමතුමා මේ ඉදිරිපත් කරපු ක්‍රියාකාරකම් බොහෝ වෙලාවල්වලදී අපි එක වෙලාවක අපි දැක්ක ඉන්දියාවේ මේ ආයුර්වේද වෛද්‍ය ප්‍රදර්ශනයකට ගියාපුවාම එතන විවිධ දේවල් භාවිතා කරමින් මේ ආයුර්වේදට දීලා තිබිච්ච වටිනාකම. ඉතින් ඒ ලෝකේ දියුණු වෙච්ච දියුණු වෙන රටවල්වල මේ ආයුර්වේදයට දීලා තියෙන වටිනාකම අපේ රට තුළ අපි ලබා දිය යුතුයි කියන කාරණාව එල්බගෙන තමයි ඇමතුමා මෙවන් පනතක් මේ සංශෝධනය කරන්න කටයුතු කරලා තියෙන්නේ. විශේෂයෙන්ම ගත්තහම මම විශ්වාස කරනවා මේ බටහිර වෙදකමත් ඒ වගේම ආයුර්වේද වෙදකමත් එකට එකතු කරගන්න අවස්ථාවල් තියෙනවා. සිය හැම එකක්ම නෙවෙයි. යම් යම් වෙලාවල්වලදී මේ දෙකම එකට එක්කව කරලා ජනතාවගේ සුභසිද්ධිය වෙන්න පාවිච්චි කිරීම. ඒ විතරක් නෙවෙයි. මේ රටේ ආයුර්වේද ක්‍රියාකාරකම් එක්ක සම්බන්ධන ඒ යම් යම් දේවල් අපිට විදේශී රටවල්වලට අලෙවි කරන්න පුළුවන් පදනමක්. ඒ වගේම මේ වෙනුවෙන් කනකහෙරත් මන්ත්‍රීතුමා මතක් කරා විවිධ දේවල් අපිට වගා කරන්න පුළුවන්. අද හුඟක් වෙලාවල්වලදී ආයුර්වේදයට අවශ්‍ය කරන දේවල් ඉන්දියාවෙන් තමයි ආනයනය කරන්නේ. දැන් අඩු වශයෙන් ලංකාවේ හදන කටුවැල් බටු ටිකවත් ලංකාවේ හදන්නේ නැහැ. ඒ වගේම බොහෝ දේවල් අපිට ඉන්දියාවෙන් ගේන්නේ නැතුව ලංකාව තුළ සකස් කරගන්න පුළුවන්. නමුත් ප්‍රශ්නයක් තියෙනවා. මේ ආයුර්වේදයට දෙන වටිනාකම අපි කොච්චරක් දුරට දෙන වටිනාකමේ ස්වභාවය අනුව තමයි මේක නිර්මාණය වෙන්නේ. ඒ වගේම මේ රට මේ මහ පොළොව ඒ ආයුර්වේද දේවල් පිළිබඳව නිෂ්පාදනය කරන දේවල් පිළිබඳව අමුතුවෙන් හඳුන්වා දෙන්න උවමනාවක්
නැහැ.
ලංකාව ගත්තාම ඕනෑම තැනක ගරු නියෝජ්‍ය කතානායකතුමනි වැවෙන හැම දෙයක්ම අපේ වෛද්‍යවරු පාරම්පරික වෛද්‍යවරු කිව්වේ ලංකාවේ මහ පොළොව මත වැවෙන හැම එකක්ම මේ බේත් හේත් බවට භාවිතා කරන්න පුළුවන් කියන කාරණාව. ඒ නිසා අපි නිරෝගී සම්පන්න ජීවත් වෙන්න අවශ්‍ය නම් අපි බටහිර වෙදකමත් එක්ක එකතු වෙලා කටයුතු කරනවා වගේම ආයුර්වේද වෙදකමට වටිනාකමක් දීලා මේ ස්වභාවික පරිසරයත් එක්ක මිනිස්සු ජීවත් කරවීමේ මේ මානසික තත්ත්වය හදන්න කටයුතු කරන අවශ්‍ය කාරණාව මතක් කරමින් අවස්ථාව ලබා දුන් ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මගේ කතාව මෙතකින් අවසන් කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට.